ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS
Radio.
හොඳයි, දැන්නේමනම් අපි සුපුරුදු පරිදි සිකුරාද දවසේ කාල වේලාව වෙන් කරගන්නවා සතියේ ක්‍රීඩා විග්‍රහය සඳහා. අපි මේ වෙනකොට බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ක්‍රිකට් සම්බන්ධව. මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක නියැලී සිටිනවා. ඒ වගේම තව ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවට ඉදිරි මාස දෙක තුළදී පැමිණෙන්නට නියමිතයි. මේ වගේ තොරතුරුත් එක්ක ක්‍රිකට් පිළිබඳව මේ සතිය වෙනකොට බොහොම උණුසුම් වාතාවරණයක් තියෙන්නේ. අපිට අද ජයග්‍රාහීව කතා බහ කරන්නට පුළුවන් ආකාරයෙන් වැඩසටහන ආරම්භ කරන්නට පුළුවන්. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලැබලා තියෙනවා. එය ඇතුළු ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනිකුත්තරතුරු සම්බන්ධවත්, ඒ වගේම ක්‍රිකට් ක්ෂේත්‍රයේ හා සම්බන්ධි කාරණා කිහිපයක් පිළිබඳවත් අද දවසේදී අපි අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටිනවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, සුබෝදෑසනක්. අයිබෝවන්.
සුබෝදෑසනක් දිලෘක්ෂි. අයිබෝවන්.
අපි එහෙමනම් බොහොම ජයග්‍රාහීව කතාව ආරම්භ කරමු. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලැබපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව කතා බහ කරමින්.
ඔව්, දිරුකේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා ඊයේ දිනේදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 10ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. මේ තමයි 2020 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණය. කෙසේ වෙතත් මේ සඳහන් කරන්නට ඕනේ ඉතාමත්ම අත්දැකීම් අඩු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තමයි මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම මෙහිදී සමස්තව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 358 ලබා ගන්නට ශ්‍රී ලංකාවට ඉතාමත්ම හොඳ අභියෝගයක් එල්ල කරමින්, නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 515ක් ලබා ගන්නවා. කුසල් මෙන්ඩිස් ලකුණු 80ක්, ජරන්ජේද සිල්වා ලකුණු 63ක් සමගින් නිරෝෂන් බික්වැන්න ලකුණු 63ක් ලබා ගන්නට සමත් වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිස් ලකුණු 200ක් ලබා ගත්තා. මේ තමයි ඇන්ජලෝ මැතිස්ගේ ප්‍රථම ටෙස්ට් විශ්ව ශතකයේ. වගේම ශ්‍රී ලංකා පිටිකරුවෙකු 2015 වසරට පසුව තමයි පළමුවෙනි වතාවට ටෙස්ට් තරගයකදී විශ්ව ශතකයක් වාර්තා කළේ කුමාර් සංජක්කාරට පසුව. එසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම ආරම්භ කළා. ඉතාමත්ම හොඳින් නැවතත් තරගයට පිවිසුණා කියන්නට පුළුවන්. තරගයේ පස්වන දිනේ ආරම්භ වන විට මෙම තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් කිරීමේ හැකියාව සිම්බාබ්වේ කණ්ඩායමට තිබුණා. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්න ඉතාමත්ම හොඳින් පන්දු යවන ආකාරය අපට දක්නට ලැබුණා. සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා කෙරුණා. සුරංග ලක්මාන් කඩුලු 4ක් සමගින් ලහිරු කුමාර කඩුලු 3ක් මෙදෙහිලීමට සමත් වුණා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට අවසන් දිනේදී ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමි වුණේ. කිසිදු කඩුල්ලක් නොදැවි එම ඉලක්කය පසු කර යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව වසර 21ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදාක සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් පරාජයට පත් වෙලා නැහැ. ඒ ජයග්‍රහණ වාර්තාව තවදුරටත් රඳවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජයග්‍රහණයක් සමගින් සමත් වෙනවා. මේදී අපි සඳහන් කරන්නට ඕනේ විද්‍රෝෂී මේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වුණු තරගයේ ජයග්‍රහණය කළ පමණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දේ ඉතාමත් හොඳ මාධ්‍යමක තියෙනවා කියලා අපිට කියන්නට බෑ. සිම්බාබ්වේ කණ්ඩායමට ICC විසින් තරඟ තහනමක් පනවා තිබුණා. එම තරඟ තහනම ඉවත් කිරීමෙන් පසුව තමයි ඔවුන් මෙම තරඟයට සහභාගී වුණේ. එහිදී ඔවුන්ට මෙම තරඟයේ නියෝජනය කිරීමට අවශ්‍ය ක්‍රීඩකින් 15 ක්‍රීඩා සොයා ගැනීම පවා ඉතාමත්ම අතිරු කරුණක් වී තිබුණා. ඒ අනුව ඉතාමත්ම නවක දුර්වල කණ්ඩායමක් සමග තමයි ශ්‍රී ලංකාව මෙහිදී තරඟ වැදුණේ. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය කළ පමණින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක් කියලා අපට තවමත් කියන්නට බැහැ. නමුත් ඇන්ජලෝ මැතිස් ලබාගත් විශ්ව ශතකය කිසිසේත් සුළුවෙන් තකන්නට බැහැ. ටෙස්ට් විශ්ව ශතකය කියන්නේ ඉතාමත්ම වටිනා ලකුණු සංඛ්‍යාවක්. ඒ වගේම සුරංග ලක්මාන් සමගින් ලහිරු කුමාර මේ වන විට ඉතාමත්ම හොඳින් ටෙස්ට් ක්‍රිකට් තරගවලදී පන්දු යවමින් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ. මෙතෙක් ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී හෝ ලකුණු 80ක් ලබාගෙන ලකුණු අතරට පිළිසීම හොඳ ලක්ෂණයක් ලෙස දකින්නට පුළුවන්. නමුත් අප සඳහන් කරන්න ඕන කාරණාවක් තිබෙනවා. ඒ තමයි කුසල් ජොනි පෙරේරා මේ සංචිතයට නම් කළේ නැහැ. මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාත්‍ය දලස් අලහප්පෙරම මහතා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දක්ෂතම පිටිකරුවා නැතිනම් මීට වසරකට පෙර ලෝකයේ එතෙක් දක්ෂතම ටෙස්ට් ඉනිම ක්‍රීඩාකර පිටිකරුවා ඇයි වසරකට පසුව කණ්ඩායමට නම් නොකළේ කියලා. ඒ වගේම ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන තීන්දු තීරණ ඉතාමත්ම සැලකිල්ලේ නිතුව ගන්නා ලෙස ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ක්‍රීඩා අමාත්‍ය දැලස් අලාපෙර්ම මහතා විසින්. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් මේ තේරීම් කමිටුව ගන්නා වූ තීන්දු තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම පසුගිය කාලවකව අනුවේදී විවේචන එන්න කළා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන එල්ලවන වටපිටාවක මේ අසන්තාගමේ මාතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉදිරි කාලය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙනවා. ඇතැම් විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ තේරීම් කමිටුව ඉදිරියේදී වෙනස් කිරීමටත් ඉඩ තිබෙන බව අපට වාර්තා වුණා. මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ තේරීම් කමිටුව මෑත කාලේ කිසිදු ආකාරයක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක අධ්‍යක්ෂකත්වයක් ලැබූ කණ්ඩායමක් නොවේ. අප උදාහරණයකට ගත්තොත් ඔස්ට්‍රේලියාවේ ටෙස්ටින් නැගී සිටිනවා මේ තේරීම් කමිටුවේ. ඔහු ඉතාමත් මෑත කාලයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියලුණු ක්‍රීඩකයෙක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය දරන්නේ මීට වසර 30කට පෙර දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරූ ග්‍රැහම් ස්මිත්. ඒ අනුව මේ මෑත කාලයේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩකයින් තමයි මේ වන විට බොහෝ රටවල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වී සිටින්නේ, තීන්දු තීරණ කරනු ලබන්නේ. මෙන්න මේ තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ අපට දක්නට ලැබෙන්නේ. අසන්තුල මෙන් විනෝදන් ජෝන් චමින්ද මෙන්ඩිස් කියන තිබුණා තමයි ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුවේ මේ තීන්දු තීරණ ගනු ලබන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිනවා. අපි බලමු දිරුචි ඉදිරි කාල සීමාවේදී මේ තේරීම් කමිටුව සම්බන්ධයෙන් රජය ගනු ලබන තීරණය කුමක්ද කියලා.
හොඳයි, අපේ මීළඟ අවධානය යොමුවන්නේ මේ වෙනකොට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 ලෝක කුසලාන යෝන් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට තරඟ දෙකකට මුහුණ දීලා පිටම දෙවතාවිදිම පරාජයට පත් වෙලා තියෙනවා. රංගන ඇතරමේ මේක ඉතාමත්ම අවාසනාවන්ත කාරණාවක්. මොකද යම් තර්ජනයක් ඇති වෙලා තියෙන වගට අපිට තොරතුරු හෙළිදරව් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට පිටම ලැබුණු මේ තරඟාවලි පරාජය දෙක නිසා තරඟාවලියේ නිවැත්වීමට සිදුවෙන වගට මොනවද ඔබට ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට අලුතෙන්ම ලැබිලා තියෙන තොරතුරු? ඒ වගේම අපි දැනගන්න කැමති මේ මුහුණ දුන්න තරඟ දෙකේදී ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම කොයි වගේ දක්ෂතාද පිටියේදී පෙන්වනු ලැබුවේ කියලා.
අවුදින් රුක්ෂි, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටේන්ම ඉවතට විසි වී ගොස් තිබෙනවා. ඔවුන් සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඉන්දිය කණ්ඩායම හමුවේ ලකුණු 90ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. ඉන්දිය කණ්ඩායම ලකුණු 297ක් ලබා ගත්තා කඩුරු 4කට. ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 207ක් පමණයි. ඒ අනුව එම තරඟයේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. නමුත් ඊට වඩා තරමක් හොඳ ආකාරයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයේ සමග තරඟයට එළඹුණා කියන්නට පුළුවන්. නමුත් එම තරඟයෙනුත් නවසීලන්ත කණ්ඩායම සමත් වනවා ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කඩුලු 3ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. නමුත් එම තරඟයේ නම් ඉතාමත්ම තියුණු තරඟයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාව ලකුණු 242ක් ලබා ගත්තා කඩුලු 9කට. නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 243ක් ලබාගෙන ජයග්‍රහණයේ වාර්තා කළේ තරඟයේ අවසන් පන්දුවේදී වීමත් විශේෂත්වයක්. එසේ වෙතත් ඒ අනුව පළමු තරඟ දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටේන්ම ඉවතට විසි වී ගියා මේ 19 පළ ශ්‍රී ලංකා කණ්ඩායම. නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟාවලියට පිවිස තිබෙන්නේ. කෙසේ වෙතත් හෙට දිනේදී ශ්‍රී ලංකාව තවත් එක් තරඟයකට මුහුණ දීමට නියමිතයි. ජපානය සමගයි එම තරඟය පැවැත්වෙන්නේ. හෂාන් තිලකරත්න තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර සඳහන් කළා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම අධ්‍යක්ෂ බහුල කණ්ඩායමක් නිසාවෙන් ඔවුන්ට තරඟාවලියේ යම් පෙරලියක් සිදු කිරීමට හැකියාව තිබෙන බව. නමුත් මේ වන විට නම් අපට හැඟී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී පැවැත්වෙන ජපානය සමග තරඟයේ නම් ජයග්‍රහණය කරાવી. නමුත් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට විසි වී ගියා. නමුත් තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් යම් කතා බහක් ඇති වුණා. ඒ තමයි මතීෂ පතිරණ. ඔහු ඉන්දියාව සමග පැවැත්වුණු තරඟයේදී එක් පන්දුවක් පැයට කිලෝමීටර 175ක වේගයෙන් යැවූ බව තමයි වේග මීටරේ දැක්ුණේ. නමුත් ICC විසින් මේ සම්බන්ධයෙන් ස්ථිරව යමක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එය නිල නිවේදනයක් නිකුත් කර නැහැ. ලොව මෙතෙක් වාර්තා වූ වේගවත්ම පන්දුව ලෙස එය යම් ආකාරයකින් ඒ වේග මීටරයේ දෝෂයක් වන්නට ඉඩ තිබෙන බව තමයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ නම් මේ සඳහා දැවැන්ත ප්‍රචාරයක් එල්ල වුණා ශ්‍රී ලංකාව තුළ. නමුත් මතීෂ පතිරණගේ පන්දුව මෙතෙක් ලෝකයේ එල්ල වූ වේගවත්ම පන්දුව ලෙස තවමත් නිල වශයෙන් නම් පිළිගැනීමට ලක් වී නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන 19-15 ලෝක උසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම මේ වන විට ඉවතට විසි වී ගොස් තිබෙනවා දිල්රුක්ෂි.
හොඳයි, අපේ මීළඟ අවධානය යොමුවන්නේ වසර 2020 මේ නව වසරේ ඉස්සෙල්ලාම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකක් පිළිබඳව. මේ කණ්ඩායම් දෙක සමග ලබන මාසයේ පෙබරවාරි මාසයේදීත් ඒ වගේම මාර්තු මාසයේදීත් තරඟ පවත්වීමට නියමිතයි. ලබන මාසයේ පෙබරවාරි මාසයේ පැමිණෙනවා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක් දින තරඟ තුනකටත් T20 තරඟ දෙකකටත්, ඒ වගේම මාර්තු මාසයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා ටෙස්ට් තරඟ දෙකක් සඳහා. මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන සූදානම ක්‍රීඩා පිටි කොයි ආකාරයෙන්ද තෝරාගෙන තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් රංගන අපි ඔබෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට කැමැති.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායම එළබෙන පෙබරවාරි මාස 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එක් දින ජාත්‍යන්තර තරඟ තුනකට සහ 20-20 ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගී වන්නට. මෙහිදී වසර තුනකට පසුව ශ්‍රී ලංකාවේදී SSC ක්‍රීඩාංගණයේදී එක් දින ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙනවා දිවා තරඟයක් ලෙස. එම තරඟයේ පෙබරවාරි මාස 22 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පෙබරවාරි මාස 26 වනදා දෙවන තරඟයේ හම්බන්තොටදී පැවැත්වෙනවා. තුන්වන එක් දින තරඟයේ පැවැත්වෙන්නේ පල්ලෙකැලේදී. ඉන් අනතුරුව 20-20 තරඟ දෙකම පැවැත්වීමට නියමිත වන්නේ පල්ලෙකැලේදී. ඒ අනුව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කිසිදු තරඟයක් මෙවර තරඟාවලියේදී පැවැත්වෙන්නේ නැහැ. මේ පිටුපස නම් දිරුක්ෂි කිසියම් දේශපාලනයක් තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. මීට පෙර ක්‍රිකට් පරිපාලනයේ තිබෙන විට සෑම තරඟාවලියකම එක් දින තරඟාවලියක පළමු තරඟයේ පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. නමුත් මේ වන විට යම් තරඟයක් හම්බන්තොටදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා. එම පරිපාලනයේ තිබුණු සමයේදී හම්බන්තොටදී කිසිම තරඟයක් පැවැත්වුණේ නැහැ. එම ක්‍රීඩාංගණයේ පැවැත්වුණේ වෙනත් කටයුතු සඳහායි. නමුත් මේ වන විට නැවතත් හම්බන්තොට ක්‍රීඩාංගණයට තරඟ පැවැත්වීම ආරම්භ වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බොහෝ කලක් සිට පවතිනා වූ දේශපාලනය. මේ නිසාවෙන් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් මේ තරම්ම පහළට ඇද වැටී තිබෙන්නේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මේ තරඟාවලි දෙකම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා තරඟ කාලසටහන් සම්බන්ධයෙන්. එහිදී මේ ක්‍රීඩාංගණවලදී නොවේ තරඟ පැවැත්වීමට නියමිතව තිබුණේ SSC ක්‍රීඩාංගණයේ තරඟයේ පැවැත්වීමට නියමිතව තිබුණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඒ වගේම එංගලන්ත තරඟ සංචාරයට අදාළ තරඟ කාලසටහනත් මේ වන විට වෙනස් කර නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප වෙත එවා තිබෙනවා. ඊට අනුව ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීමට තමයි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. මේ තරඟ දෙක පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් චූරතාවලියට සමගාමීවයි. පළමු තරඟයේ ගාල්ලේදී ආරම්භ වනවා මාර්තු මාස 19 වනදා. දෙවන තරඟයේ SSC ක්‍රීඩාංගණයේදී මාර්තු මාස 27 වනදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් දෙවන තරඟයේ පැවැත්වීමට නියමිතව තිබුණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. නමුත් මේ දේශපාලනය නිසාවෙන් එම තරඟයේ නැවතත් SSC ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් නම් අපට විමතියක් නැහැ දිරුක්ෂි. මේ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රියාදාමය. නමුත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මින් ඉදිරියට තරඟ පැවැත්වේවිද කියන ප්‍රශ්නාර්ථය තමයි ක්‍රීඩා ලෝලින්ට ඇති වී තිබෙන්නේ. කෙසේ වෙතත් අප ICC ටෙස්ට් ක්‍රිකට් චූරතාවලිය පිළිබඳව කතා බහ කරනවා නම් මේ තරඟාවලියේ තරඟ දෙකක් පැවැත්වෙන නිසාවෙන් එක් තරඟයක් සඳහා ප්‍රසාද ලකුණු 60ක් හිමි වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ සිටින නිසාවෙන් මේ තරඟාවලිය අවම වශයෙන් 1.0ක් ලෙස හෝ ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයට පත්වීමේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසාවෙන් මේ එංගලන්තය සමග පැවැත්වෙන තරඟාවලිය ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක සහ වැදගත් ටෙස්ට් තරඟාවලියක් වන බව නම් සඳහන් කරන්නටම ඕනේ.
හොඳයි රංගන, එහෙමනම් අපේ ස්තුතිය ඔබට පළ වෙනවා මේ සතියේදීත් අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයට අලුත්ම ක්‍රීඩා තොරතුරු රැගෙනමින් ඒ පිළිබඳව සමාලෝචනයට එක්වීම පිළිබඳව. එහෙමනම් සුපුරුදු ලෙසින් අපි ඔබව නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. එතෙක් ආයුබෝවන්. අපි අපේ ආදරණීය අසන්නන්ට ඒත් සමග මතක් කරනවා මේ සතියේ ක්‍රීඩා විශේෂාංගය SBS සිංහලීස් Facebook පිටුවනොත්, ඒ වගේම SBS සිංහල සේවයේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese වෙබ් අඩවිය තුලනොත් නැවත වතාවක් ඔබට ශ්‍රවණය කළ හැකි වග. අයිබෝවන්, ලබන සතියේ හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.